SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
හොඳයි, දැන් එහෙමනම් අපි අවධානයට ලක් කරමු ශ්‍රී ලංකා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී සිදුවුණු වැදගත්ම පාර්ශවයේ පිළිබඳව. ඔබ දන්නවා ශ්‍රී ලංකාවත් ඔස්ට්‍රේලියාවත් අතර රාජතාන්ත්‍රික මිතුදමට වසර 70ක් සපිරෙනවා මේ 2017 වසරට. ඉතින් එයත් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා අගමැතිවරයාගේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී සුවිශේෂී අවස්ථාවක් ලැබුණා ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික දූත පිරිසට. කැන්බරාහි මධ්‍යම රජයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ඇතුළු රාජතාන්ත්‍රික පිරිස මුණ ගැසෙන්නට විශේෂිත සම්භාෂණයක් පැවැත්වුණා. අපි දැන් මේ අවස්ථාවට සම්බන්ධ වුණු පුද්ගලයෙක් එකතු කරගන්නවා ඒ අවස්ථාවේදී සිදුවුණු සුවිශේෂතා පිළිබඳව කතාබහ කරන්න. බන්දු දිසානායක මහතා, අපේ වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්නම් ඉතාමත්ම හොඳින් අඳුරනවා බන්දු දිසානායක මහතා. වික්ටෝරියාවේ ගරු කොන්සල් තනතුරෙහි කාලයක් සේවය කරපු, තාමත් සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසින් වික්ටෝරියානු අපේ ශ්‍රී ලාංකීය පුරවැසියන් සමග ක්‍රියා කරන බොහොම සක්‍රීය සමාජ ක්‍රියාකාරිකයෙක්. ආයුබෝවන් බන්දු දිසානායක මහතා.
ආයුබෝවන් දිල්රුක්ෂි.
මම මුලින්ම දැනගන්නට කැමති අපේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රාජතාන්ත්‍රික දූත පිරිසට කොයි වගේ පිළිගැනීමක්ද ලැබුණේ කියලා ඔස්ට්‍රේලියානු රජයෙන්.
ඇත්තටම කියනවා නම් මේ පහුගිය අඟහරුවාද මේක පැවැත්වුණේ කැන්බරා ෆෙඩරල් පාර්ලිමේන්තු සංකීර්ණයේ. අපේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැති ඇතුළු ඒ රාජතාන්ත්‍රික පිරිස ඉතාමත් බොහොමන් ඇතුව පිළිගත්තයි කියලයි මට හැඟුණේ. අපේ ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතාගේ ආරාධනකින් තමයි අපි එතෙන්ට සහභාගි වුණේ. නොයෙක් ප්‍රාන්තවලින් ශ්‍රී ලාංකිකයන් පැමිණිච්ච දිල්රුක්ෂි ප්‍රභූවරුන්, විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මැති අමතිවරුනුත් ඒ අවස්ථාවට සහභාගි වුණා. ඒකෙන් තේරෙනවා කොයිතරම් වැදගත්කමක් දීලා තියෙනවද කියලා ඒ පැවැත්වුණු පිළිගැනීමේ අවස්ථාවට. මැල්කම් ටර්න්බුල් ඔස්ට්‍රේලියාවේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, බිල් ෂෝටන් විපක්ෂ නායකතුමා හිටියා, ඒ වගේම කතානායකතුමා හිටියා, ඒ වගේම තවත් ඔස්ට්‍රේලියානු ඇමතිවරු, විදේශ ඇමතිනිය, ඒ වගේම මේ වික්ටෝරියානු ප්‍රාන්තයේ බ්‍රූස් කොට්ටාසේ මන්ත්‍රී ජූලියන් හිල් සහභාගි වුණා. ඒ වගේම අපේ කොන්සල් වරුන් පැමිණ හිටියා. අපේ මහකොමසාරිස් තුමාගේ ප්‍රධානත්වයෙන් බ්‍රිස්බන් කොන්සල් ඇවිල්ලා හිටියා. ඒ වගේම දිල්රුක්ෂි ඇඩිලේඩ් කොන්සල් තුමා, ඒ වගේම පර්ත් කොන්සල් හැටියට කටයුතු කරන මහත්මයක් පැමිණ හිටියා. පැමිණ ප්‍රධාන අමුත්තන් අපේ අගමැතිතුමා ඇතුළුව ඒ ශාලාවට කැඳවාගෙන ආවේ ඒ ප්‍රදේශයේ උරුමකාරයන් වන ආදිවාසීන් කණ්ඩායමක් විසින්. ඒ අයගේ නැටුම් ඇතුළුව ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමට අර්ජුන රණතුංග ඇමතිතුමා පැමිණ හිටියා. ඒ වගේම අපේ ක්‍රිකට් කණ්ඩායමත් ඒ කණ්ඩායමට ඇතුළු වුණා. පිළිගැනීමේ කතාව කළේ ආදිවාසී නියෝජනය කළ තැනැත්තියක්. ඒ තැනැත්තිය පිළිගත්තට පස්සේ කතා කළේ දිල්රුක්ෂි මැල්කම් ටර්න්බුල් මහතා.
ඒ ඉතාමත්ම සුවිශේෂී කාරණාවක් බන්දු දිසානායක මහතා. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයා විදිහට ශ්‍රී ලංකාව රටක් වශයෙන් කොයි ආකාරයේ පිළිගැනීමට ලක් කරනවාද කියන කාරණාව අගමැතිවරයාගේ සාකච්ඡාවෙන් අනිවාර්යෙන්ම මේ එළියට එන්නට ඇති. අපි කැමති අගමැතිවරයා කොයි වගේ අදහසක්ද ප්‍රකාශ කළේ කියලා දැනගන්න.
අගමැතිවරයා ඇත්තටම දිල්රුක්ෂි කලින් සඳහන් කළා වගේ මේ දෙරට අතර අවුරුදු 70ක සම්බන්ධයක් පැවතුණු ඒ සම්බන්ධය ගැන තමයි මැල්කම් ටර්න්බුල් මහතා ඒ දේශනය ආරම්භ කළේ. ඒ දෙරට අතර තිබුණු වෙළඳ හුවමාරු, ක්‍රීඩා සම්බන්ධ හුවමාරු, විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩා නිසා ඇතිවුණු විශේෂ සම්බන්ධතා, ඒ වගේම තවත් කලාපීය හැටියට ඒ දෙරට අතර ඒ ඇතිවුණ සම්බන්ධතාවය තහවුරු කර ගැනීම තමයි එතුමා කතා කරේ. ඒ වගේම එතුමා සඳහන් කළ විශේෂ දෙයක් තමයි ඒ මහතා දන්නා හැටියට ලෝකේ පළවෙනි රට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එකමුතුව පිටවගත් රජයක් තියෙන රටක් හැටියට ඒ මහතා ශ්‍රී ලංකාව හැඳින්වුවේ. ඒ වගේම තමයි විපක්ෂ නායක බිල් ෂෝටන් මහතාත් කතා කළේ ඒ හා සමාන සම්බන්ධතා ගැන. බ්‍රිතාන්‍ය යටත් පිටිස සමයේ පටන් දෙරට ඇති වුණු ඒ සම්බන්ධතාව ඒ මහත සඳහන් කළා. මේ ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව වගේ රටවල් අරනකොට තුන්වෙනියට ධානාපති සම්බන්ධතා අරඹුණේ ශ්‍රී ලංකාව සමග කියලා. ඒ වගේම ඒ සුහදතාව ඇති කර ගැනීමේ අවශ්‍යතාවය ගැන තමයි බිල් චෝටන් මහතා කතා කළේ. ඒ වගේම දිල්රුක්ෂි කියන්න ඕන, මේක මගේ පුද්ගලික අදහස, අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ කිසි කෙනෙකුට නොදෙවෙනි වටිනා කරුණු ඇතුළත් දේශනයක් කළා. ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ දේශපාලනික අදහස් ගැන නොතකා බැලුවොත් එතුමා ඉතාමත් වටිනා කතාවක් එදා කළේ.
අපි කැමති මේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවේ සුවිශේෂී අවස්ථා පිළිබඳව දැනගන්න.
ඇත්තම කියනවා නම් එදා දවස වැලන්ටයින් දිනේ.
ඔව්, අඟහරුවාදා.
අඟහරුවාදා. ඉතින් එතුමා සඳහන් කරේ මේ වැලන්ටයින් දිනේ අවුරුදු 70ක් තිබුණ සම්බන්ධතාවය තවදුරටත් අවුතු කරගැනීමට ලැබීම එවැනි දිනයක ඒ ගැන ඔහුගේ සන්තෝෂය ප්‍රකාශ කරමින්. ඉතින් දිලෘෂි වැදගත් දෙ හැටියට මට මතක හැටියට එතුමා වැඩියම කතා කරේ පහුගිය ආර්ථික යුසුම්, විශේෂයෙන්ම පහුගිය වකවානුවේ කලම්බු ප්ලෑන් කියන වැඩසටහනේ වැදගත්කමත්, ඉන් අපේ රටටත් මේ රටටත් ලැබුණු වාසි ගැන. ඒ අතර ඉතින් අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සඳහන් කරවා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යයට සංචාරය කළ හැම වතාවකම ශ්‍රී ලංකාවේ නැවතිලා ගිය බව. ඒ නිසා මේ ඇෂස් අරගෙන යන්නකොට සමහර වෙලාවට ඔස්ට්‍රේලියාවට කලින් ඇෂස් ලංකාවට පැමිණිය බවත් සඳහන් කෙරුවා.
හොඳයි, දැන් එතකොට මේ අන්තර්ජාතික මාධ්‍ය අවධානයට ලක් කරපු ප්‍රධාන කාරණා පිළිබඳව අපි කතා බහ කරද්දී බන්ද දිසානායක මහතා, අපිට හතර වටින්ම ඇහෙන්නේ මේ ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණු සරණාගතීන් සම්බන්ධව සිදු කරන කතා බහ සහ මානව හිමිකම් සම්බන්ධව ශ්‍රී ලංකාවට එල්ල වෙලා තියෙන චෝදනා සම්බන්ධව මානව හිමිකම් කොමිසමේදී ලබන මාසයේදී සාකච්ඡාවට ලක් කරන කරුණු පිළිබඳව අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරපු අදහස් මොනවද? හිදී
කල්පනා කරුවා ඒ ගැන සඳහන් කරයි කියලා කවුරුවක්වත්. එකම සඳහනක් පැවතුනේ මේ මැල්කම් ටර්න්බුල් සහ බිල් ෂෝටන් යන දෙදෙනාව සඳහන් කරේ ලංකාවේ මානව හිමිකම් ගැන දැන් තියෙන තත්ත්වය ගැන ඒගොල්ලන්ගේ සන්තෝෂය තමයි ප්‍රකාශ කළේ. මෙතන මේ ප්‍රශ්න අහන්න ඒ විදිහේ තත්ත්වයක් තිබුණේ නැති නිසා අපේ අගමැතිතුමාට ඒ විදිහේ ප්‍රශ්නයකට උත්තර දෙන්න අවස්ථාවක් උනේ නැහැ. හැබැයි එතුමා වැඩිම කතා කරේ අපේ මේ කලාපයේ, ඒ කියන්නේ ලෝකයේ ආර්ථික සංවර්ධනයේ ඉතාමත් ශීඝ්‍රයෙන් වැඩි වෙන කලාපයක් හැටියට පැසිෆික් සාගරයත්, ඉන්දියන් සාගරයත් ඒ ආසන්න රටවල් එකතු වීමේ වැදගත්කම, ඒ කියන්නේ මේක ඉතාමත් ශීඝ්‍රයෙන් දියුණු වෙන කලාපයක්. ඒ කලාපයෙන් ඔස්ට්‍රේලියාවත් අපේ ශ්‍රී ලංකාවත් ඒ කලාපයේ සමාජික රටවල් දෙකක් හැටියට කොයි විදිහටද අපි වැඩ කරන්න ඕනේ අපිට වඩාත් වාසි වෙන විදිහට කියන ඒ කරුණු තමයි වැඩියත්ම මට ඇහුනේ හේතුමාගේ කතාවේදී.
හොඳයි, මම අවසාන වශයෙන් දැනගන්නට කැමතියි ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව, වර්තමාන පාලන තන්ත්‍රය පිළිබඳව ඔස්ට්‍රේලියානු රජයේ ආකල්ප කොහොමද එතනදි දිස්සුනේ විවිධ දේශපාලන ප්‍රධාන චරිත හරහා?
ඇත්තටම කියනවා නම් දිල්රුක්ෂි, ඒ ආකල්ප ගැන විශේෂයෙන් ඒ කතාවල, ඒ මූලික කතාවල සඳහන් වුණේ නැහැ. නමුත් එතෙන්ට පැමිණ හිටියා විදේශ ඇමතිනි ජූලි බිෂොප්, ඒ වගේ අය අතරින් පතර කතා කරන ඒවායින් අපිට උකහා ගන්න තියෙන්නේ ඒ අය ඉතාමත් පැහැදීමකින් පසු වෙන බවයි. පෝලින් හැන්සන් මන්ත්‍රීණියත් එතන පැමිණ හිටියා. පෝලින් හැන්සන් එහෙම විශේෂයෙන් අප කතා කරනකොට අපිට තේරුණේ අපේ ඒ කියන්නේ අර බෝටෝලින් එන අය ඒ ගැන අපේ රජයේ ක්‍රියා කරන ආකාරය ගැන එයා පැහැදීමකින් ඉන්නේ බව තමයි කිව්වේ. ඉතින් ওই විදිහට බලනකොට එතනට පැමිණි ඔස්ට්‍රේලියානු දේශපාලන මැතිවරුන්, ඒ වගේ දේශපාලනයට සම්බන්ධ අය ලංකාවේ ඒ ප්‍රතිපත්තිය ගැන මං හිතන්නේ ඒගොල්ලෝ අපි ඇතුළත තියෙන අර්බුද ගැන ඒ තරම් නොදැනුවත්කම නිසා වෙන්නත් ඇති, ඒගොල්ලන්ගේ තිබුණේ ඉමහත් පැහැදීමක් කියන එක තමයි මට හැඟුණේ.
හොඳයි බන්ධුදිසානායක මහතා, අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට. කැන්දරාහි මධ්‍යම රජයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ශ්‍රී ලංකා අගමැතිවරයා ඇතුළු රාජතාන්ත්‍රික දූත පිරිස පිළිගැනීමේ උත්සවයට සහභාගී වෙලා හිටිය කෙනෙක් විදිහට එතන පැවති වාතාවරණයේ අපේ සමස්ත ජන ප්‍රජාවට හෙළි කරන්නට SBS සිංහල ගුවන්විදුලියත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි දිල්රුක්ෂි.
හොඳයි, ශ්‍රී ලාංකික දූත පිරිස කැන්බරා පාර්ලිමේන්තුවේ නිල වශයෙන් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැන්බරාවල තවත් කරතවයකට සම්බන්ධ වුණා. අපි ඒ පිළිබඳවත් කතා බහ කරමින්ම අගමැතිවරයාගේ සංචාරය අනිකුත් කරුණුවලට ප්‍රවිෂ්ට වෙමු. ඊයේ පැවතුනා කැන්බරාහි මනුකාවල් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියානු අගමැතිගේ පිළ සහ ශ්‍රී ලංකා 20-20 කණ්ඩායම අතර පුහුණු තරඟය. ඔස්ට්‍රේලියාව සමග තරඟ තුනකින් සමන්විත 20-20 තරඟාවලියේ පළමු තරඟය හෙට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. ඊට පෙර ආතෝ පුහුණු තරඟයක් විදිහට තමයි මේ පැවැත්වුනේ. මේ අවස්ථාවටත් ශ්‍රී ලංකා අගමැතිවරයා සහභාගී වුණා. එයත් සුවිශේෂ අවස්ථාවක්. අපි දැන් මේ පිළිබඳව තොරතුරු දැනගන්නට සූදානමින් කතා බහ කරනවා කැන්බරාවල සිටින යොහාන් රාමසුන්දරට. යොහාන් පිළිබඳව අපි මීට වසරකට විතර කලින් කතා බහ කළා. ඔහුව ඔබට හඳුන්වලා දුන්නා. ඔහු තමයි ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණික ශ්‍රී ලාංකීය ප්‍රජාවගෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්ෂේත්‍රයේ ජාතික තලයට ගිය පළමුවෙනි ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත විනිශ්චයකාරවරයා. ඔහු පිළිබඳව අපි කතා බහ කළා. නමුත් අද දවසේදී ඔහු සූදානමින් සිටින කැන්බරාවල මේ ඊයේ පැවතුණු තරඟය පිළිබඳව සවිස්තරාත්මකව අපිට කරුණු කියන්න. යොහාන්, ආයුබෝවන්, සුබෝදැසනක්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
ශ්‍රී ලංකා කණ්ඩායම බොහොම ජයග්‍රාහී මානසිකත්වයෙන් ඉන්න මේ වෙලාවේදී අපි තරඟය පිළිබඳව දැනගන්නට බොහොම කැමැත්තෙන් ඉන්නේ. ඊට කලින් මම ටිකක් ඔබකින් කරුණු විමසා දැනගන්නට කැමැති අගමැතිවරයා මේ අවස්ථාවට සම්ප්‍රාප්ත වීම හා සම්බන්ධව පැවති ඒ වාතාවරණය පිළිබඳවත් ටිකක්.
දිල්රුක්ෂි, පෙබරවාරි 14 වෙනිදා, ඇත්තටම මීට අවුරුදු 11කට පෙර පෙබරවාරි 14 වෙනිදා තමයි 1996 ලෝක කුසලාන තරඟාවලිය පටන්ගත් දවස. නමුත් 2017 ඔස්ට්‍රේලියානු අගමැතිතුමන් පාර්ලිමේන්තුවේ ලංකාවේ අගමැතිතුමා ඇතුළු පිරිස සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමේ සාදයක් පැවැත්තුවා. එහිදී ලංකාවේ අගමැතිතුමන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒකට සහභාගී වුණා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සහ ඔස්ට්‍රේලියානු අගමැතිතුමන් ඊයේ පැවති ක්‍රිකට් තරඟයේ කාසිය වාසිය උරගා බලන අවස්ථාවටද සහභාගී වුණා.
හොඳයි, දැන් අපි කතා බහ කරමු දෙපිලා අතර තරඟය පැවැත්වුණු ආකාරය පිළිබඳව.
ලංකාවේ ක්‍රීඩකයන් දකුණු අප්‍රිකාවේ ඉඳලා පැය 24කට වඩා අධික කාලයක් ගුවන් ගමනින් පසුව තමයි කැන්බරා නුවරට ආවේ. නමුත් ඒගොල්ලෝ ඒ තෙහෙට්ටුවත් නොතකා ඔවුන් එදා උදෑසන පුහුණු කටයුතු වල යෙදුණා. ඉතින් ඊයේ පැවති තරඟයේදී ඒ ඔස්ට්‍රේලියානු අගමැතිතුමන්ගේ පිළ සමග පැවති තරඟයේදී කාසිය වාසිය උපු තරංග දිනලා ඔස්ට්‍රේලියානු පිළට පළමුව පිටිහරඹේ යෙදෙන්න ආරාධනා කළා. මේ වසරේ, කියන්නේ මේ 2016-2017 සීසන් එකේ බිග් බෑෂ් තරඟ ඔක්කොම බැලුවම පන්දුවට දෙවනුව පහර දෙන කණ්ඩායම් වැඩිපුර තරඟ දිනලා තියෙනවා. ඒ වගේම කැන්බරා මානුකා ක්‍රීඩාංගණයේ තනතිරුව පිටිකරුවන්ගේ පාරාදීසයක් හාඩ් ඇන්ඩ් ෆ්ලැට්. ඉතින් ඒ ඔක්කොම දේවල් තීරණය කරලා උපුල් තරඟ ඔස්ට්‍රේලියානු අගමැතිතුමන්ගේ පිළට පන්දුවට පහර දෙන්න ආරාධනා කරා. එතකොට ලාංකීය සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලින් හැමෝම සතුටු වුණා. ලසිත් මාලිංග ආපහු පන්දු යවනවා බලන්න. ඉතින් ඒ හැමෝගෙම අක්පර්සන් නාදිය මැදින් මාලිංග පන්දු යවීම ආරම්භ කරා. නමුත් ඔස්ට්‍රේලියානු පිළේ ක්‍රීඩා ලෝලින් ඉතාමත් ඉක්මනට නිශ්ශබ්ද වුණා. මොකද ලසිත් ඔහුගේ පළවෙනි පන්දු වාරයේදීම ඩාසි ෂෝට් යෝකර් පන්දුවකින් දවා ගත්ත නිසා. ඒ වගේම අනිත් අන්තයෙන් අපි කවදාවත් මේ ජාත්‍යන්තර තලයේ දැකපු නැති වික්‍රම් සංජය පන්දියවීම ආරම්භ කරා. මේ තරඟය තමයි විකුන්ගේ පළවෙනිම අන්තර්ජාතික මට්ටමේ තරඟය. ඔහු දකුණු අප්‍රිකා තරඟාවලියේ ශ්‍රී ලංකා පිළේ සිටියට කිසිම තරඟයක් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ නැහැ. විකුන්ගේ පළවෙනි පන්දු වාරයේදීම ඔස්ට්‍රේලියානු ජාත්‍යන්තර පිළට ක්‍රීඩා කරපු ජෝ බර්න්ස්ගේ කඩුල්ල ඔහුගේ පිත්ත සහ පාවරණය පසු කර යවමින් දවා ගැනීමට හැකියාව ලැබුණා යන්ට. උපුල් තරංග ඉතාමත්ම හොඳින් පන්දු යවන්නන් යොදාගත්තු බව පෙනුණා. ඉස්සෙල්ලම පටන් ගන්නකොට ඩාසි ෂෝට් දවා ගැනීමත්, ඊළඟ පන්දු වාරයේදී ජෝ බර්න්ස් දවා ගැනීමත් මත ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ හැකියාව ගොඩක් දුරට සීමා වුණා. නමුත් සෑම් හේසල්වුඩ් සහ කාට්‍රයිට් ඉතාමත්ම නුවණක්කාරී ලෙස ක්‍රීඩා කරමින් ලකුණු ලබා ගැනීමට පුළුවන් වුණා. ඊට පසුව ඇඩම් වෝජස් තමයි ඔස්ට්‍රේලියානු අගමැතිතුමාගේ කණ්ඩායම නායකයා. එයත් ඇවිල්ලා කැප්ටන් ඉනිංස් එකක්, ඒ කියන්නේ ලකුණු 54ක් ලබා ගැනීම, සෑම් හේසල්වුඩ් සමග ලකුණු 169ක් ගැනීමට හැකියාව ලැබුණා. අපේ මලින්ග, වික්‍රම්, මුණවීර, සීකුගේ ප්‍රසන්න ඉතාමත්ම හොඳට පන්දු යැවීම කරා. අපේ පන්දු රැකීම නම් පොඩ්ඩක් දිනු කර ගැනීමට හැකියාවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් 14 වෙනි පන්දු වාරයේ අපිට ඉතාමත්ම පහසු උඩ පන්දුවක් ගිලිහී ගියා. නමුත් මේගොල්ලෝ පැය 24ක් තිස්සේ දකුණු අප්‍රිකාවේ සිට කැන්බරා නුවරට පැමිණලා ඒ තෙහෙට්ටුවක් නොතක ක්‍රීඩා කරා. ඊට පස්සේ අපි පන්දුවට පහර දෙන්න පටන් ගත්තාම නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග ඉතාමත්ම හොඳ ආරම්භයක් අපිට ලබා දුන්නා. නිරෝෂන් දික්වැල්ල මුලදීම ඉතාමත්ම තරඟකාරී ලෙස පන්දුවට පහර දෙමින් පන්දු 26කින් ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම දිල්ෂාන් මුණවීර පන්දු 19කින් ලකුණු 32ක් 6 පහර 2ක් සමග ලබා ගත්තා. අසේල ගුණරත්න ඉතාමත්ම අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා. ඒ දැවියෑම ගොඩක් ක්ලෝස් කෝල් එකක්. ගොඩක් වෙලාවට අසේල ඔහුගේ අන්තයට පැමිණියාට පසුව කඩුල්ල බිඳුණු ආකාරයක් තමයි අපි දුටුවේ. නමුත් අසේල ඒ නිසා ලකුණු 1ක් ලබාගෙන දැවී ගියා. මිලින්ද සිරිවර්ධන ඉතාමත් හොඳින් ආපහු පිටි ප්‍රහාරයේ යෙදුණා. පන්දු 19කින් ඔහුත් ලකුණු 25ක් ලබා දුන්නා. කපුගෙදරට නම් ලකුණු ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඔහුට ලැබුණු පළවෙනි පන්දුවේම ඔහු කඩුල්ල මුවා කිරෙමින් දැවී ගියා. නමුත් ශ්‍රී ලංකා පිලේ නායක උපුල් තරංග නොදැවි ලකුණු 47ක් ලබා ගනිමින් අපේ කණ්ඩායම ඔස්ට්‍රේලියානු අගමැතිගේ පිළ ලබාගත්තු 169 පහු කරමින් 170ක් පන්දුවාර 17කින් ලබා ගැනීමට හැකියාව ලැබුණා. අනිත් එක තමයි මට කියන්න ඕනේ දිල්රුක්ෂි වික්‍රම් සංජය ඔහුගේ පළවෙනි ජාත්‍යන්තර තරඟයේදී තරඟයේ වීරයා බවට පත් වුණා. නිල්රුක්ෂි මේ අපේ නව ක්‍රීඩකයන්ගේ දහස්කම් දැක්කම ලංකාවේ ක්‍රිකට් වල අනාගතය ඉතාමත් හොඳ දිශාවකට ගමන් කරන ආකාරය පොඩ්ඩක් පෙනී යනවා.
හොඳයි, ඒ සතුටට කාරණාවක් යොහාන්. මොකද මෙවර ඔස්ට්‍රේලියාවට පැමිණුණු කණ්ඩායමේ නවක ක්‍රීඩකයන් රාශියක් සිටිනවා. ඉතින් අපේ අලුත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් දැක ගන්නට හෙට සිට මෙල්බන් වාසීන්ට අවකාශය ලැබෙනවා. හෙට MCG1දී ඔස්ට්‍රේලියාව සමග තරඟ තුනකින් සමන්විත 20-20 තරඟාවලියේ පළමු තරඟය ආරම්භ වෙනවා. ජයග්‍රාහී මානසිකත්වයකින් මේ තරඟයට අවතීර්ණ වීමේ පසුබිම සකස් කරගත ශ්‍රී ලංකා කණ්ඩායමයේ මනුකවල් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියානු අගමැතිගේ පිලට බොහොම සාර්ථකව පහර දීමේ. හොඳයි යොහන්, දැන් අපි බොහොම සූතිවන්ත වෙන ගමන් ඔබට මේ තොරතුරු අපිට කිව්වාට ඔබේ තොරතුරු ටිකක් දැනගන්නට කැමැති. ඔබ තමයි ඇත්තටම මේ ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණික ශ්‍රී ලාංකික ප්‍රජාව අතරින් පළවෙනි ශ්‍රී ලාංකිකයා විනිශ්චයකාරීවරයෙකු වශයෙන් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ජාතික තලයට ගිය. ඔබගේ මේ දවස්වල තොරතුරු කොහොමද යොහන්?
මේ දවස්වල දිල්රුක්ෂි, මම ක්‍රිකට් විනිශ්චය කරන අතරම මගේ දවල් කාලයේ කරන රැකියාවත් කරන්න ඕනේනේ. ඉතින් ඒක නිසා ක්‍රිකට් පොඩ්ඩක් අඩුවෙන් තමයි විනිශ්චය කිරීම කරන්නේ. මොකද ක්‍රිකට් තලයේ ඉහළට යනකොට දවස් 4 තරඟ, ඊට ඒ වගේ ලොකු කාලවල තමන්ගේ රැකියාවෙන් එළියට යන්න වෙනවා. නම් ඒක නිසා මම මේ සීසන් එකේ ගොඩක් අඩුවෙන් තමයි ක්‍රිකට් මිලිෂි කිරීම කරේ. ඊළඟ සීසන් එකට බැලුවම ආපස්සට ඒ සීසන් එකේ එන විදියට මුහුණ දෙන්න වෙනවා. මේ ක්‍රිකට් වගේ තමයි පන්දුවට මුහුණ දීමට සූදානම් වෙලා ඉන්නවා.
හොඳයි යොහන්, ඔබ මේ තරඟාවලි කිහිපයකදීම ජාතික මට්ටමේ තරඟාවලි කිහිපයකදීම විනිශ්චයකාරවරයෙකු වශයෙන් කටයුතු කළා. ඔබ අවසන් වතාවට විනිශ්චය යෙදුණේ කුමන තරඟයේද?
අවසාන වතාවට මම විනිශ්චය කරේ නව ශ්‍රීලන්ත කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු අගමැතිගේ පිල සමග පැවති රෝසපාට පන්දුවෙන් සෙල්ලම් කරපු දිවාරාත්‍රී තරඟය. ඒක තමයි පළවෙනි වතාවට ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඒ රෝසපාට පන්දුවෙන් සෙල්ලම් කරපු තරඟය.
හොඳයි යොහාන්, අපි ස්තුතිවන්ත වෙනවා කැන්බරාවල සිට ඊයේ පැවති ඔස්ට්‍රේලියානු අගමැතිගේ පිල සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති 20-20 මේ පුහුණු තරඟයේ තොරතුරු අපිට සමීප කිරීම පිළිබඳව ඔබගේ ක්‍රිකට් ජීවිතයටත් අපි සුභාශිංසන එකතු කරමින් ඔබට සමු දෙනවා. බොහොම ස්තුතියි. හොඳයි, අපි සුළු විරාමයක් ලබා ගන්නවා. ගීතමය විරාමයක්. නැවතත් අපි හමු වෙනට සූදානම් ඔබත් එක්ක මේ අලුත් තොරතුරු කතා බහ කරන්න. අපි කලිනුත් කිව්වා අපිට වාර්තා වෙනවා කියලා මෙල්බන් වලින් යම් කිසි උද්ඝෝෂණයක් පිළිබඳව. මේ ගීතමය විරාමයෙන් අනතුරු අපි ඒ පිළිබඳව කතා බහ කරන්න සූදානමින් සිටින්නේ.
ඔක්කොම රජවරු ඔක්කොම වැසියු තුන් සිංහලයම නෑ අපි ඔක්කොම පියවරු ඔක්කොම මහුවරු තුන් සිංහලයම දූදරෝ තුන් සිංහලයම දූදරෝ ජයදද බන්දා සිරිදුව කැන්දා ජයදද බන්දා සිරිදුව කැන්දා රුපුසෙන් ඔද තෙද සිංදා හද අරවින්දා කර සිරිනන්දා හද අරවින්දා කර සිරිනන්දා පරගැති සිත ගත බින්දා පරගැති සිත ගත බින්දා අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දූදරුවෝ තුන් සිංහලයම දූදරුවෝ ඉසමල් පිපුණා හසරැල් නැගුණා ඉසමල් පිපුණා හසරැල් නැගුණා හද සෝගිනි දැල් නියුණා නෙතු කැන්දිලුණා සිතුවෙල් බැඳුණා නෙතු කැන්දිලුණා සිතුවෙල් බැඳුණා ජය මංගල ගී ගැයුණා ජය මංගල ගී ගැයුණා අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දූදරෝ තුන් සිංහලයම දූදරෝ සිංහලයම දූදරුවෝ තුන් සිංහලයම දූදරුවෝ
අගමැතිතුමාගේ ඔස්ට්‍රේලියානු සංචාරයේ විවිධ පැති ආවරණය කරමින් සිටින අපිට තවත් තොරතුරක් දැනගන්නට ලැබෙනවා මෙල්බන් වලින් අගමැතිතුමාගේ සංචාරයට යම් කිසි වූ විරෝධතාවක් පළ කිරීම උදෙසා ශ්‍රී ලාංකීය සංවිධාන කිහිපයක් එකතු වෙලා තියෙනවා. ඒ අතරිනුත් මම ස්පර් සංවිධානයේ මෙල්බන් ශාඛාවේ මාධ්‍ය ප්‍රධානි රංජිත් සොයිසා මහතා මේ අවස්ථාවේදී සම්බන්ධ කරගන්නවා මේ විරෝධතාව පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න. සොයිසා මහතා, අයිබෝන් සොයිසා මහතා, මේ ඇත්තටම අපිට පැහැදිලි කරනවද කවුරු කවුරුද මේ කාර්යාවයට එකතු වෙලා ඉන්නේ කියලා?
කාර්යාවයට එකතු වෙන්නේ ස්පර් සංවිධානයේ ශ්‍රී ලංකාවේ සුරකම ලංකා සංවිධානය සහ ගෝලීය ජාත්‍යන්තර සංසදයේ කියන ශ්‍රී ලංකා සංසදයේ කියන සංවිධාන තුන තමයි මේකේ මූලික වෙලා කටයුතු කරන්නේ. උද්ඝෝෂණය පැවැත්වෙන්නේ 16 වෙනි බ්‍රහස්පතින්දා සවස 5යි කාලට රිවර් ටෙරස් කියන ස්ථානයේ, රිවර් ටෙරස් එක තියෙන්නේ ෆෙඩරේෂන් ස්ක්වයර් අසල, ඒ වගේම ෆ්ලින්ඩර් ස්ටේෂන් එක ඉස්සරහා පිට තමයි තියෙන්නේ. අපි එදාට විරෝධත්වය පළ කරනවා යම් කාරණා කීපයක් ගැන. මම ඒ ගැන ප්‍රකාශ කරන්න දැත්ති ලොකු.
ඉතමත් මොඳ අපේ ඇත්තටම පරමාර්ථෙත් මේකේ අරමුණ මොනවද කියලා දැනගන්න.
يعني මේ උද්ඝෝෂණ ව්‍යාපාරයේ එක දේශපාලන පක්ෂයකට පක්ෂපාතීවත් ඒකට විරුද්ධවත් නෙමේ, ශ්‍රී ලංකාව මුහුණපාතින අහිතකර තත්ත්වය ගැන විරෝධය පළ කරලා ඒ මගින් පණිවිඩයක් අරින්න ශ්‍රී ලංකා රජයටයි අපේ පරමාර්ථය. පළවෙනි එක තමයි යෝජිත ආණ්ඩුක්‍රම පනත. ආණ්ඩුක්‍රම පනතේ මධ්‍යම කේන්ද්‍රයේ තියෙන බලතල අඩු කරලා ප්‍රාදේශීය වශයෙන් බලතල වැඩි කරන්න උත්සාහයක් ගන්න බව වෙනවා. විශේෂයෙන්ම ඉඩම් සහ පොලිස් බලතල, ඒ වගේම ආණ්ඩුකාරයාගේ බලතල අඩු කරන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ජනාධිපතිගේ බලතලයෙන් අඩු වෙනවා. ඒ වගේම අවසානයේදී ප්‍රාදේශීය තියෙන වර්ගවාදී ඉල්ලීම් වලට වැඩිම ඉන්ධන සපයන ක්‍රමයක් බව තමයි අපිට පාළ වෙන්නේ. ඒ වගේම මේ ආණ්ඩුක්‍රම පනතේ අනිත් කාරණේ තමයි ආණ්ඩුක්‍රම පනත ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්නේ ඉතාමත්ම නීති විරෝධී විදිහට එක එක අය එක එක ප්‍රකාශ කරනවා. මහජන විවරණයක් තියෙනවා කියනවා, මහජන විවරණයක් නැහැ කියනවා, නොයෙක් නොයෙක් සංශෝධන ඉදිරිපත් කරමින් මේකට විරුද්ධත්වය පළ කරනවා. දෙවෙනි එක තමයි එක්තා ගිවිසුම, ආර්ථික සහයෝගිතා ගිවිසුම ඉන්දියාවත් සමග කිසිම විදිහක පරීක්ෂණයක් අනිත්‍යයන්ගේ මත ප්‍රකාශය ගැන අදහසක් නැතුව ඉන්දියාවට අපේ ආර්ථිකය බාර දීමට උත්සාහයක් ගන්න බව පේනවා. ඒකට අපේ විරුද්ධත්වය පළ කරනවා. ඒ වගේම රටේ සම්පත් කිසිම විමර්ශනයකින් හරි මුදල් විමර්ශනයකින් ආර්ථික විමර්ශනයක් තොරව ඉදිරිපත් කරන්න යනවා. දැන් සරත් ෆොන්සේකා මහත්මයා ළඟදී ප්‍රකාශ කරා තිරිකුණාමලේ ඉන්දියාවට බාර දෙනවා කියලා. හම්බන්තොට අක්කර 15,000ක් චීනයට අවුරුදු 99ක බද්දකට පළ කරනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා. මේ කාරණා දෙකේදීම විමර්ශනයක් කළා නැහැ. මේකේ ආර්ථික වටිනාකම කුමක්ද, ආර්ථික සහ ක්‍රමවිදි වශයෙන් ස්ට්‍රැටජිකලි රටට බලපාන්නේ කොයි වගේද කියලා එහෙම පරීක්ෂණයක් පවත්වන්න නැතුව නිකන් මේවා අනිත්‍යයන්ට පවරලා මුදල් ටිකක් ලබා ගැනීම උත්සාහයක් තමයි තියෙන්නේ. ඒ නිසා ඒක ජාතියට කරන ඉතාම අපරාධයක්. ඒකට විරුද්ධව අපි අදහස් ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි යුදයට සහභාගී වුණු නිලධාරීන් හඹායමින් දඬුවම් කරන තත්ත්වයක් ඇතිලා තිනවා. යම් යම් මරණවලට ඒ අය වගකිව යුතුයි කියලා ඒ අයව අවුරුදු ගණනක් තිස්සේ රිමාන්ඩ් භාරයේ ඉඳලා නිදහස් කරා. ඒ අයගේ නඩු අහන්නෙත් නැහැ, නඩුවට ඒ අයට අවස්ථාවක් ලබා දෙන්නෙත් නැහැ. ඒ වගේ හිරිහැර කරමින් තිනවා. ඒක නවත්තන්න කියලා කියනවා. ඊට පස්සේ තමයි ලංකා ඉතිහාසයේ ඉතිරුණු විශාලම හොරකම, මධ්‍යම බැංකුවේ මහේන්ද්‍රන්ගේ ප්‍රධානත්වය නැති වුණු මධ්‍යම බැංකුවේ හොරකම පිළිබඳව ඉතාම සෙමින් කටයුතු කරන්නේ. අපි ලා සිටිනවා පර්පෙචුවල් සුරකම් සමාගමේ සතු ඉංගොල්ල උපයාගත්ත මුදල සීස් කරන්න කියලා. ඒක සීස් කරලා සොරුන්ට දඬුවම් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒකට ඒකේ ආරක්ෂක අවශ්‍යයෙන් ප්‍රධාන වශයෙන් ඉදිරිපත් වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා, රජී විජේසිංහ මහත්මයා ඒ පිළිබඳව විශාල රසවත් කතා කරා. ඒ මුදල් කොහෙද යන්නේ කියලා ප්‍රකාශ කරා. එතකොට තමයි අනිත් එක තමයි මාධ්‍යවේදීන්ට නොයෙකුත් විෂයෙන් පාර්ලිමේන්තුව ඇතුලේ මාධ්‍යවේදීන්ගේ නම් කියලා එයාට තර්ජනය කරලා එයාට දඬුවම් කරන්න උත්සාහයක් ගන්නවා. ඒක නවත්තන්න කියන්නේ. අවසාන වශයෙන් ඔඩ්ජනගේ ස්වාධීනත්වය නැති කරන්න උත්සාහයක් තියෙනවා. එයා විවේචනය කරමින් කටයුතු කරනවා. මේවා නවත්තලා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්න කියලා කියනවා. මෙන්න මේ ඉල්ලීම් තමයි කරන්නේ. මම අවසාන වශයෙන් කියන්නේ මේ උද්ඝෝෂණය කිසිම දේශපාලන පක්ෂයකට වාසි වෙන විදිහටත් අවාසි වෙන විදිහටත් නෙමෙයි කරන්නේ. අපි කරන්නේ ශ්‍රී ලංකාව මුහුණ පාලා තියෙන ප්‍රශ්න අපිට අවබෝධ වෙන විදිහට තර්ජනාත්මක තත්ත්වයක් ඇතිලා තියෙන්නේ. ඒක පිළිබඳ උද්ඝෝෂණයක් තමයි අපි ඉදිරිපත් කරන්නේ.
රංජිත් සොයිසමාතා, තව එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ පැහැදිලි කරා අර ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව වෙන කාරණා. දැන් අපිට මේ සම්බන්ධයෙන් කාරණා කිහිපයක් ලංකාවෙන් ඇහෙනවා. එකක් තමයි යම් යම් යෝජනා කෙටුම්පත් හයක් මේ වෙනකොට බාර දීලා තියෙනවා. කමිටු හයක් මගින් අවසාන යෝජනාව කෙටුම්පත් කරලා නැහැ කියන කාරණාව. එතකොට ඔබ ඇතුළු පිරිස මේ ඉදිරිපත් කරන සාක්ෂි කොයිතරම් දුරට අපිට පිළිගන්න පුළුවන් සාක්ෂිද? තාම මේක අවසාන කෙටුම්පතක් වෙලා නැත්තම්
අපි පිළිගන්නේ දැන් තියෙන කෙටුම්පත. දැන් කියන කෙටුම්පතක් සාකච්ඡාවෙන් පවතිනවා. ඒ කෙටුම්පතට අසං කරලා තියෙනවා ලාල් විජේනායක මහත්මයා, මේ වික්‍රම ජයපති වික්‍රමරත්න මහත්මයා. ඒක තමයි දැන් සාකච්ඡා වෙන කෙටුම්පත. ඒකට විරුද්ධව තමයි අපි අදහස් ප්‍රකාශ කරන්නේ. ඒකට විරුද්ධව ඉදිරිපත් කරපු කිසිම තර්කයක් ඒ වාර්තාවේ නැහැ. ඒ වාර්තාවේ තියෙන්නේ මධ්‍යම රජයේ බලතල අඩු කළ යුතුයි, පරිදී බලය වැඩි කළ යුතුයි කියන එක තමයි තියෙන්නේ.
හොඳයි රංජිත් සොයිසමාත, බොහොම ස්තුතියි SBS සිංහල ගුවන් විදුලියට මේ කාර්යතාවය පිළිබඳව තොරතුරු හෙළි කළාට.
බොහොම ස්තුතියි දුක්සි.
අපි දැන් මේ උද්ඝෝෂණය පිළිබඳව කතා බහ කරද්දී ඔස්ට්‍රේලියාවේ එක්ෂද්ධාතික පක්ෂයේ ප්‍රධාන ශාඛාවේ වත්මන් සභාපතිවරයා මේ අවස්ථාවේදී සම්බන්ධ කරගන්නවා. ඔස්ට්‍රේලියාවේ සිටින එක්ෂද්ධාතික පක්ෂ සමාජිකයන්ගේ අදහස මොකක්ද කියලා දැනගන්න මේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් වත්මන් සභාපති සරත් කුලරත්න මහතා දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ආයුබෝවන් සරත් මහතා.
ආයුබෝවන් ජිල් රුක්සි.
ඇත්තටම මේ එක්ෂද්ධාතික පක්ෂ පාක්ෂිකයන්ගේ අදහස මොකක්ද මේ විරෝධය සම්බන්ධයෙන්?
ඇත්තම කියනවා නම් ඔස්ට්‍රේලියාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ශාඛාවේ සභාපති වශයෙන් සහ ශාඛාවේ සියලුම නිලධාරීන් හා ඔස්ට්‍රේලියාවේ වෙසෙන එක්සත් ජාතික පක්ෂයේ සියලුම ක්‍රියාකාරී සමාජිකයන් වෙනුවෙන් දැඩිසේ මෙය හෙළා දකිනවා. ඇත්තම මේ අපගේ මාතෘභූමියට සිදු කරන්නා වූ විශාල අපකීර්තියක්. ඒ බව පක්ෂයේ සියලුම අයගේ අදහස් තමයි. අපේ මාතෘභූමියට මේ කරන්නේ විශාල අසාධාරණයක් බවයි. මෙම උද්ඝෝෂණය කරන්නේ ඇත්තටම අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉලක්ක කරගෙන නෙවෙයි, ශ්‍රී ලංකාවේ යාපාලන රජයට විරුද්ධවයි සංවිධානය කර තිබෙන්නේ. යාපාලන රජයේ පීඨවල හරියටම වසර දෙකක් ගියා විතරයි. ඉදිරියේදී කළ යුතු බොහෝ සැලසුම් පිළිබඳව නිතරම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දිගින් දිගටම සාකච්ඡා කරමින් සිටින අවස්ථාවක් මේක. පසුගිය අවුරුදු දෙක තුළ යාපාලන ආණ්ඩුව රටම බලාපොරොත්තු වටිනාම කොමිෂන් කීපයක් ස්ථාපිත කරා. ඒ තමයි පොලිස් කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මූල්‍ය අපරාධ කොමිෂන් සභාව සහ තොරතුරු දැනගැනීමේ පනත මේ ළඟදී සම්මත කළා. තව ඉදිරියට රටට අවශ්‍ය අනපනත් රට ඉදිරිපත් කිරීමට යාපාලන රජය බලාපොරොත්තු වෙනවා. නමුත් මේ උද්ඝෝෂණය කරන අය කියන කිසි දෙයක් ඒ පනත් තුළ නැහැ. තවම ඒ පිළිබඳ ගැසට් කරලත් නැහැ, පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලත් නැහැ. එසේ නැති දෙයක් තමයි අල්ලගෙන මේ කට්ටිය අපේ රට අපකීර්තිපත් කිරීමට උත්සාහ කරන්නේ. මොකද දිල්රුක්සි, අපි කවදා අපේ රටට අපි ආදරෙයි. මේ උද්ඝෝෂණය කරන අයට මට කියන්න එක දෙයක් තියෙනවා දිල්රුක්සි. අවසන වශයෙන් අපගේ නායකතුමාට පසුගියදා ඩිකින් සරසවීන් ආචාර්ය උපාධියක් පිරිනැමනවා. එම ආචාර්ය උපාධි අවස්ථාවේදී ඔහු සභාව අමතමින් අපූරු කතාවක් කරා. මුළු ලෝකෙටම දුන් ආදර්ශමත් පණිවිඩය තමයි සාර්ථකත්වය හමුවේ මෙන්ම අසාර්ථකත්වය හමුවේද නොසිලී ඉන්න ඉගෙන ගන්න, පසුබෑම් වලට මූණ දෙන්න හැකියාව ලබා ගන්න, පරාජය හමුවේ නොසිලී ඉන්න පුරුදු වෙන්න. ඒ තමයි අපේ රටේ ගරු අගරපන් තුමාගේ මුළු ලෝකෙටම දුන් පණිවිඩය. මට මේ අවස්ථාව ලබා දුන් SBS ගුවන්විදුලියේ සිංහල සේවා වැඩසටහන අධ්‍යක්ෂක දිල්රුක්සි මහත්මියට ඔස්ට්‍රේලියාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සාකාවේ සියලුම සාමාජිකයන්ගේ ස්තුතිය මේ අවස්ථාවේ මම පුද කරනවා.
බොහොම ස්තුතියි සරත් කුලරත්න මහතා. ඔස්ට්‍රේලියාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ශාඛාවේ වත්මන් සභාපති විදිහට සරත් කුලරත්න මහතායි SPA සිංහල වැඩසටහනට මේ අද පැවැත්වීමට නියමිත මේ උද්ඝෝෂණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ සමාජිකයන්ගේ අදහස් පෙළ ගැස්මට අපත් සමග සම්බන්ධ වුණේ. බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔස්ට්‍රේලියා සංචාරයේ අපි මීට මොහොතකට කලින් කතා බහ කළේ කැන්බරා මධ්‍යම රජයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ශ්‍රී ලංකාවත් ඔස්ට්‍රේලියාවත් අතර වසර 70ක රාජතාන්ත්‍රික සබඳතාව සනිටුහන් කරමින් ඒ වෙනුවෙන් පැවැත්වුණු විශේෂිත රාජතාන්ත්‍රික හමුව පිළිබඳවයි අපි දැන් සූදානම් වන්නේ. අද සවස ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙල්බර්න් සම්ප්‍රාප්තිය හරහා සිදුවන තවත් විශේෂිත කාර්යාවයක් පිළිබඳව. මෙල්බර්න්හි ඩීකින් සරසවියේ නීති විද්‍යාලයේ මගින් සංවිධානය කරන එක්තරා විශේෂිත අවස්ථාවකට අගමැතිවරයා අද දවසේදී සම්බන්ධ වීමට සූදානම්. ඉතින් අපි දැන් ඒ පිළිබඳව කරුණු විමසා දැනගන්නට ඩීකින් විශ්වවිද්‍යාලයේ නීති විද්‍යාලයේ සෙන්ටර් ඔන් ද ලීගල් ප්‍රොෆෙෂන් කියන අංශයේ විධායක අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරන කථිකාචාර්ය අතුල පතිනායක මහතා සම්බන්ධ කරගන්න මේ අවස්ථාව පිළිබඳව විශේෂයෙන් කරුණු දැනගන්න. ආයුබෝවන් අතුල පතිනායක මහතා.
ආයුබෝවන්, බොහොම ස්තුතියි මේ අවස්ථාව ලැබීම ගැන. නිරුක්ෂ,
ඔව්, අපිට පැහැදිලි කිරීමක් කරනවද අද හවස සිදුවෙන මේ කාර්යාවේ කොහොමද සැකසීලා තියෙන්නේ කියලා?
ඩීකින් සරසවියේ නීති පීඨයෙන් වාර්ෂිකව අපි කරන දේශනයක් තියෙනවා, ලෝ ඔරේෂන් කියලා. ඒ නීති දේශනය මේ වසරේ නීති දේශනය සඳහා අපි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට අපි ආරාධනා කළා. එතුමාගේ ආරාධනය පිළි අරගෙන, මොකද ඒ එතුමාත් නීතිඥයෙක් වෘත්තියෙන් අද සවස ඒ දේශනය පවත්වන්න සැලසුම් කළා කියලා.
හොඳයි, දැන් මේ කාර්යාවය අද සවස ෆෙඩරේෂන් ස්ක්වයර් හිදී ඩීකින් එජ් හිදී පවත්වන්නට නියමිතයි, ඩීකින් එජ් කියන ශාලාවේදී. මම කැමති අතුල ඇත්තටම දැනගන්න මේ වැඩසටහන කොහොමද සැකසීලා තියෙන්නේ කියලා.
මේ දේශනය සඳහා ආරාධිත අමුත්තන් සඳහා අපි ආරාධනා කළා කියන විශේෂ පුද්ගලයන්ට, විශ්වවිද්‍යාලය මගින් තෝරාගත්ත පුද්ගලයන්ට ආරාධනා කළා තියෙනවා. ඒකෙදී ආරාධිත අමුත්තන් අපි බලාපොරොත්තු වෙනවා හවස පහට පමණ පැමිණෙන්න කියලා. දේශනය පටන් ගැනීම තියෙන්නේ හවස 6ට. ඒ හවස 6 ඉඳලා පැය භාගයක් හෝ විනාඩි 40ක් පමණ ප්‍රමාණයක් තමයි ඒ දේශනය පවත්වන්නේ. ශ්‍රී ලංකා අගමැතිතුමාගේ දේශනයේ මාතෘකාව වෙන්නේ ෆ්‍රීඩම් ඔෆ් නැවිගේෂන් ඉන් ද ඉන්ඩියන් ඕෂන්, ඒ කියන්නේ ඉන්දියන් සාගරයේ ගමනාගමනය සඳහා ඇති නිදහස සම්බන්ධයෙන් කතා කිරීමක්. මම හිතනවා ඒක කාලානුරූපී දේශනයක් වේ කියලා. විශේෂයෙන්ම දැන්ට පවතින ලෝකයේ යම් යම් රටවල් වල සම්බන්ධකම් ගැන හිතනකොට අග්‍රාමාත්‍යතුමාගේ මේ දේශනය යම් කිසි ආකාරයකින් ඒ කලාපයේ රටවල් වලට වැදගත්කමක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
හොඳයි අතුල, අපි ඇත්තටම දැනගන්නට කැමති ඩීකින් සරසවියෙන් ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආචාර්ය උපාධියකුත් පිරිනැමුණා එතුමාගේ මේ ඔස්ට්‍රේලියානු සංචාරයේ මුල භාගයේදී. මේ සම්බන්ධයෙන් තොරතුරුත් අපි දැනගන්න කැමතියි.
ඔව්, ඉතාමත්ම කෙටියෙන් සඳහන් කරනවා නම් දිල්රුක්ෂි, ඒක මේ ලංකාවේ පැවති ගැටුම්කාරී වාතාවරණයක් පැවති කාලයේදී මම හිතන්නේ එතුමා බලාපොරොත්තු වුණා ශ්‍රී ලංකාවේ ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීම අවශ්‍යයි කියලා. ඒ සඳහා ඉටු කළ මෙහෙයගීම තමයි ඩීකින් විශ්වවිද්‍යාලය කළේ. ඒ සඳහා තමයි එතුමාට ආචාර්ය උපාධියක් ප්‍රදානය කළේ. ඒ ආචාර්ය උපාධිය ප්‍රදානය කිරීමට සාමාන්‍යයෙන් ලේසි පංසු එකක් නෙමෙයි විශ්වවිද්‍යාලයකින්. ඒකෙදි කමිටුවක් තියෙනවා. ඒ කමිටුව තමයි තෝරන්නේ යම් කරපු කාර්ය භාරයන් සමාලෝචනය කරලා ඒක සාකච්ඡාවකින් පස්සේ තමයි ඒ කමිටුව මේක ලබා දෙන්න තීරණය කළා කියන්නේ. මට කියන්න පුළුවන් එතනදී වෙච්ච විශේෂ දෙයක් ආචාර්ය උපාධිය පිරිනමන උත්සවයේදී ඉතාමත්ම මට ශ්‍රී ලාංකිකයෙක් විදිහට ආඩම්බර වෙන්න පුළුවන් පළවෙනි වතාවට වෙන රටක ජාතික ගීයක් ගැව්වා ඒ උත්සවයේදී. ඒක සාමාන්‍යයෙන් කෙරෙන්නේ නැති එකක්. සාමාන්‍යයෙන් කරන්නේ ඒ රටේ ජාතික ගීය ගැයීම පමණයි. මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැයීම කළා. ඒක මන්තන මම විශේෂයෙන් ඉල්ලුම් කළා විශ්වවිද්‍යාලයේ මේක කිරීම ඉතාමත් උචිතයි කියලා. ඒ වගේම කියන්න පුළුවන් මීට පෙර වෙනත් අග්‍රාමාත්‍යවරුන් තිදෙනෙකුටත් මේ වගේ ආචාර්ය උපාධීන් පිරිනමලා තියෙනවා ඩීකින් විශ්වවිද්‍යාලය. හැබැයි පළමිනි වතාවට දැනට සිටින් ප්‍රයිම් මිනිස්ටර්, ඒ කියන්නේ දැනට ක්‍රියාකාරී අග්‍රාමාත්‍යවරයෙකුට විශ්වවිද්‍යාලය නැගින් පිරිනමපු පළවෙනි ආචාර්ය උපාධිය මේක. ඒක ඩීකින් විශ්වවිද්‍යාලයට බොහොම ගෞරවයක්. ඒ වගේම ශ්‍රී ලංකාවටත් ඉතාමත්ම ආඩම්බර විය හැකි කරුණක්.
හොඳයි අතුල පතිනායක මහතා, අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ඩීකින් සරසවියේ නීති විද්‍යාලය නියෝජනය කරමින් එතුමන් අප සමග සම්බන්ධ වුණේ. අද සවස ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙල්බර්න් ෆෙඩරේෂන් ස්ක්වාහි ඩීකින් එජ් ශාලාවට පැමිණීමට නියමිතයි. ඩීකින් සරසවියේ නීති විද්‍යාලය මගින් සංවිධානය කරනේ විශේෂිත දේශනය සිදු කිරීම සඳහා ඒ සම්බන්ධ වන තොරතුරු SBS සිංහල ගුවන් ඉදිරියට කියන්නට අපත් සමග සම්බන්ධ වුණු අතුල පතිනායක මහතාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හොඳයි, එහෙමනම් අපි අපේක්ෂිත කාල වේලාවට වඩා වැඩි කාල වේලාවක් ලබා ගත්තා. ඇත්තටම ලබා ගැනීමට සිදු වුණා. හැම දිනාගේම අදහස් අපි අද වැඩසටහනට එකතු කරගත්ත ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමියේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයෙකු විදිහට මෙරටට සම්ප්‍රාප්ත වුණ අවස්ථාව අපිට කිසිසේත්ම අදාළත්වයක් නැහැ එතුමාගේ පක්ෂයේ හෝ රජයේ දැන් පවතින වාතාවරණය. අපිට අවශ්‍ය වුණේ ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රික ප්‍රධාන නායකයෙකු මෙරටට පැමිණුණාට පස්සේ ඒ සම්බන්ධව වන වටපිටාව සහ අදාළ තොරතුරු ඔබට හෙළිදරව් කිරීමින් තින් අපි සෑම පාර්ශ්වයකම කතාබස් අදහස් සඳහා ඉඩකඩක් ලබා දුන්න එක් පාර්ශ්වයන් දරන්නා වූ මත විවේචනය කිරීම මාධ්‍යයකට අදාළ කාරණාවක් නෙමේ, ඒ ඔවුන්ට අදාළ කාරණාවක්. අපේ අදාළ කාරණාව තමයි ඒ තොරතුරු ජනතාවට සමීප කිරීම. ඉතින් තොරතුරු ජනතාවට සමීප කරන මාධ්‍යයක් විදිහට අපි විශ්වාස කරනවා අගමැතිවරයාගේ සංචාරය හරහා මේ වෙනකන් සිදුණු සියලුම කාර්යයන් ඔබට සමීප කළා කියලා. මේ කාර්යයට සම්බන්ධ වුණු සියලුම සම්පත්දායකින්ට අපගේ ස්තුතිය පළ කර සිටිනවා.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම